ගරු සුනිල් කුමාර ගමගේ ගරු ඇමතුමා විනාඩි 18ක් කාලයක් ඔබතුමන්ට
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි අද දින අපි මේ සාකච්ඡා කරන 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡාව තමයි අපි අද දවස පුරා කරමින් තියෙන්නේ. මේ පනත ගැන අදහසක් කිව්වොතින් ගරු මන්ත්‍රීතුමනි, මේ පනත සංශෝධනය කරන්න අපිට ඇවිල්ලා අපි මේ පනත සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ගණනාවක් විශේෂයෙන්ම මේ වාඩා සංවිධානය වාඩා කියන්නේ වර්ල් ඇන්ටිඩෝපින් ආයතනයත් එක්ක අපි සාකච්ඡා කරලා ඒ නියෝජිතයන් එක්ක මේකේ සංශෝධන විටින් විට වෙනස් වුණා. අපි සාකච්ඡා අනුව ඒක නිසාම අපිට කැබිනට් පත්‍රිකා කිහිපයක් මේකට දාන්න වුණා. ඒ වගේම මේ පාර්ලිමේන්තුවේ මීට ඉස්සෙල්ලත් මේ පනත අපි සාකච්ඡා කරා. මොකද මේ වගේ පනතක් සම්මත වෙන්න අපේ රටේ නෛතික ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය ඇතුලේ තමයි අපි මේක සම්පූර්ණයෙන් ඉවර කරේ. මේක කිසිම ඩිලේ එකක් එහෙම නැත්නම් අකාර්යක්ෂමතාවයක් වගේ දෙයක් මේ පනත සම්මත කිරීම සම්බන්ධයෙන් සිද්ධ වුණේ නැහැ. අපි ළඟ ඒවා දින වකවානු සියල්ල අපි ළඟ තියෙනවා මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්. ඉතින් මන් දන්නේ විපක්ෂය අද උදේ පටන් ගන්නකොට මේක මොකක් හරි කියන්න ඕන හින්දා මේක ගැන විවිධ අර්ථ නිරූපණ කරමින් තමයි මේ සාකච්ඡාව අරගෙන ගියේ. අපි ඉතින් ඒක ගැන කලබල වෙන්නේ නැහැ. අනුකම්පාවනේ අපිට දැන් දිගටම කරන්න වෙලා තියෙන්නේ. අපි එහෙම යනවා. ඉතින් ඒක නිසා මේ පනත සංශෝධනය කිරීමේදී ගරු මන්ත්‍රීතුමනි, අපි ප්‍රධාන වශයෙන් සලකා බලපු කාරණා දෙකක් තිබ්බා මේ පනතේ. එකක් තමයි මේකේ අධ්‍යක්ෂක මණ්ඩලයට අමාත්‍යවරයා පත් කරන අධ්‍යක්ෂවරුන්ගේ සංඛ්‍යාව පිළිබඳ සාකච්ඡාවක් තිබ්බා. ඒ ප්‍රමාණය වැඩි කියලා තමයි වාඩායකින් යෝජනාව තිබ්බේ. ඉතින් අපි ඒක එකඟ වෙලා කලින් තිබිච්ච ගාන අඩු කළා. ඒගොල්ලත් එක්ක එකඟ වෙච්ච ගානට අපි මේක ගෙන ආවා අමාත්‍යවරයාගේ බලතල අඩු කර ගනිමින්. මොකද අපේ කිසිම ආසාවක් නැහැ, තණ්හාවක් නැහැ මේ වගේ ආයතනවලට අර දේශපාලන අතපෙවීම් කරලා මේවට මැදිහත් වෙලා මේවයි බලය තහවුරු කරගෙන තමන්ගේ වැඩ කරගන්න. අපිට එහෙම අදහසක් නැති හින්දා අපි ඒවට බොහොම එකඟයි මේ ජාත්‍යන්තර සංවිධානවල සමහර කොන්දේසිත් එක්ක. ඉතින් අපි ඒක කරා. ඒ වගේම මේ උත්තේජක භාවිතා කළා සිදුවෙන වැරදිවලදී ඒකට තියෙන දඬුවම සම්බන්ධයෙන් අපිට සාකච්ඡා කරන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ක නීති විශාරදීන් එක්ක ඒ අනුව අපි ඒකත් එකඟ වෙලා මේ ක්‍රියාවලියට අපි මැදිහත් වුණේ. ඉතින් ඒක නිසා අපිට මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් හෝ අපේ පැත්තේ මේ දුර්වලකමක් අතපසු වීමක් සිද්ධ වුණ නැහැ. ඉතින් අපි මේක ඒ අදාළ බරෙන් කරලා අද තමයි මේකේ අවසාන දවස පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙන. මෙතනින් පස්සේ මං හිතන්නේ මේ පනතට අදාළ කටයුතු සිද්ධ වෙනවා. වර්ල් ඇන්ටිඩෝපින් ආයතනයට අදාළ විදියට ඒ අනුකූලතාවයන්ට අනුව. ඊට පස්සේ අපි ලංකාවේ මේ ඇන්ටිඩෝපින් පනත සම්බන්ධයෙන් අපි කතා කරෝතින් ලංකාවේ මේ උත්තේජක භාවිතා කරන තරඟකරුවෝ එහෙම නැත්නම් ක්‍රීඩකීන්ගේ පැත්තෙන් ගත්තොතින් අපිට 2023 වර්ෂයේ අපි ක්‍රීඩකීන් 150ක් අපේ ඇන්ටිඩෝපින් ආයතනය මගින් ටෙස්ට් කරලා තියෙනවා. ඒකෙන් ක්‍රීඩකයෝ 4 දෙනෙක් තමයි අපිට මේ තහනම් උත්තේජක පාවිච්චි කරා කියලා වාර්තා වෙලා තියෙන්නේ. මේකේ විශේෂයෙන්ම මේ තහනම් උත්තේජක සම්බන්ධයෙන් කතා කරනකොට ක්‍රීඩා විදියට ගත්තොතින් ලංකාවේ වාර්තා වෙලා තියෙන්නේ වැඩිපුරම සයිකලින් ක්‍රීඩාවේදී, පාපැදි ක්‍රීඩාවේදී, ඒ වගේම පවර් ලිෆ්ටින් ක්‍රීඩාවේදී, බොඩි බිල්ඩින් වගේ ක්‍රීඩාවලදී තමයි වර්ෂ කිහිපයකම මේ තහනම් උත්තේජක ලබා ගැනීම සිද්ධ වෙලා ක්‍රීඩකයන් අහු වෙලා තියෙන. ඉතින් ඒක නිසා මෙන්න මේ උත්තේජක ද්‍රව්‍ය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් අපේ රටේ මම හිතන්නේ අද දවසේ මේ සංශෝධන සියල්ල කරලා අපි ඒ අපේ ආයතනය නීතිමය වශයෙන් ශක්තිමත් කරලා මේ ක්‍රීඩකයන්ට මේ ක්‍රීඩා කිරීමේදී මේ තියෙන තහනම් උත්තේජක පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ඒකට යොමු නොවි ක්‍රීඩාව නිසි පරිදි කරන්න අවශ්‍ය කරන මාර්ගෝපදේශනය මේ ආයතනය මගින් සිද්ධ කරනවා. ඒ වගේම පරීක්ෂණත් කරනවා. අපි විශේෂයෙන්ම ඒ සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පවා අපේ ඇන්ටිඩෝපින් ආයතනය හරහා අපි සිද්ධ කරනවා. විශේෂයෙන්ම පාසල් ක්‍රීඩකීන්ට මේවට සම්බන්ධ නොවී ක්‍රීඩා කරන්න. නමුත් අර අපි දන්නවා ක්‍රීඩාවේ සමහර පුහුණුකරුවන් සහ සමහර ක්‍රීඩකයන් කැමති එවෙලේ ලබා ගන්න ජයග්‍රහණයට මොනවා හරි කළා. එතකොට පුහුණුකරුවන්ගේ පැත්තෙන් මේකේ සමහර මේ තහනම් උත්තේජක පාවිච්චි කිරීම සිද්ධ කරනවා සමහරට ක්‍රීඩකයා දැනුවත්ව, සමහර විට ක්‍රීඩකයා නොදැනුවත්ව. ඒක නිසා තමයි අර අපිට අර නීතියේ තියෙන දඬුවම් ගැන පවා සලකා බලන්න සිද්ධ වුණේ සමහර ක්‍රීඩකීන් නොදැනුවත්ව මේ අසාධාරණයට ලක් වෙන වෙලාවල් තියෙන නිසා. ඉතින් ඒක නිසා මේ පනත ගැන දැන් අද අපි විපක්ෂයේ සාකච්ඡා ගැන අහන් ඉන්නකොට අර සමහර බොරු කියනවා මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා කිසිම ලැජ්ජාවක් නැතුව. එතන අපිට තියෙන කනගාටුව සහ මේ සන්දානගත වෙලා බොරු කියන්නත් දැන් හුරු වෙලා තියෙනවා. එක්කෙනෙක් කිව්වට පස්සේ ඒක දිගටම පොදු සන්දානයක් හදාගෙන ඒක ඇතුළේ ඒ බොරුව කිය කිය යනවා. දැන් අද කියපු ඒ වගේ බොරුවක් තමයි මේ පනත නිසා දැන් අපිට ක්‍රීඩා කරන්න බැරි වෙලා, ක්‍රීඩා තරඟ තහනම් කළා, අපේ ජාතික කොඩි යටතේ තරඟ කරන්න බැරි වෙලා, අරමුදල් නැති වෙලා, මන් දන්නේ මේක නිසා වෙච්ච දේවල් තොගේ ගත්තොතින් විපක්ෂයට අනුව අපි දැන් කිසිම ක්‍රීඩාවක් කරන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. නමුත් මේ දැන් මේවා මේ කියන්නේ කාටද? මේ අපේ රටේ තාක්ෂණීය දියුණුවයි. ඕන කෙනෙකුට හොයලා බලන්න පුළුවන් දැන් අපි ක්‍රීඩාව නතර කළාද, ජාත්‍යන්තර තරඟවලට අපි යන්නේ නැද්ද දැන්? ඉතින් ඒක නිසා මෙන්න මේ වගේ මේ පාර්ලිමේන්තුවක උත්තරීතර ආයතනයක අඩුගානේ මේ වැදගත් පනතක් සාකච්ඡා කරනකොට මං කියන්නේ විපක්ෂයට වගකීමක් තියෙනවා පට්ටපල් බොරු නොකිය ඉන්න. මං දැන් උදාහරණයක් කියන්නම්, උදාහරණ දෙකක් කියන්නම්. මේ තරඟ මේ පනත නිසා තරඟ තහනම් කරා කිව්වට වර්ල්ඩ් චැම්පියන් පැරා ඔලිම්පික් තරඟාවලිය තාම තියෙනවා. අපේ ක්‍රීඩකයෙක් දැන් ජයග්‍රහණය කළාත් තියෙනවා. ඒ තරඟාවලිය යනවා. ඊට පස්සේ මේ 22 වෙනිදා අපි යනවා බහරේන් යූත් ගේම් වලට. ඒකත් මේ වෙනකොට සියල්ල සූදානම් කරලා තියෙනවා. ඒ වගේම වර්ල්ඩ් චැම්පියන්ෂිප් ඇත්ලටික් එක ජපානයේ පහුගිය දවස්වල ඉවර වුණා. හැමෝම දන්නෝ සෙප්තැම්බර් 18 වෙනිදා අපේ රටේ හෙල්ල විසිකිරීමේ ඉසව්වට රුමේෂ් තරංග ක්‍රීඩකයා ලංකාවෙන් තමයි සම්බන්ධ වුණේ ජාතික කොඩිය යටතේ. ඒ ක්‍රීඩකයා විශේෂ ජයග්‍රහණයකුත් අත්පත් කරගත්තා. මේ අපේ පේන්න තියෙන දේවල් කොහෙද තහනම් වෙලා තියෙන්නේ? කවුද කොහේ මොන තරඟයේද අපිට නැති වෙලා තියෙන්නේ? ඉතින් මෙතන ඇවිල්ලා මං කියන්නේ එහෙම කියනකොට අඩුගානි වගකීමක් සදාචාරයක් මේ නොදන්න දෙයක් නම් කමක් නැහැ. අර මොකද්ද තරඟයක් තහනම් කරා කියනවා ඒ ක්‍රීඩාවේ නම කියන්න දන්නෙත් නැහැ. ඉතුරු ටික ඔක්කොම දන්න. හරි. ඉතින් ඒක නිසා මම ඉල්ලා සිටින්නේ අඩුගානේ මෙන්න මේ විපක්ෂයේ මේ වගේ සාකච්ඡා වලදී අනේ කරුණා කළා අර මේ පේන්න තියෙන දේවල් මේ වගේ කියන්න එපා. සමහර අය දන්නේ නැති දේවල් තියෙනවා නම් හොයලා බලන්න දේවල් තියෙනවා නම් ඒ වගේ එකක් හරහා බොරුවක් කිව්වත් පොඩි චාන්ස් එකක් ගන්න පුළුවන්. අර අපි කියන්නේ මේ අර මේ අතේ පැලවෙන බොරු මේ වගේ තැන්වල ඇවිල්ලා කියන එක හොඳ නැහැ මං හිතන්නේ පාර්ලිමේන්තුවක් නිසා. ඊළඟට අරමුදල් ගැන සාකච්ඡාවකුත් මං හිතන්නේ මෙතන මතු වුණා. අපිට දැන් අරමුදල් නැහැ, සල්ලි නැහැ, වියදම් කරන්න නැහැ වගේ එහෙම සාකච්ඡාවක් ගියා. මේක අපි කීප විටත් මතු කරා ගරු මන්ත්‍රීතුමනි. අපි පටන් ගත්තා ලංකාවේ පළවෙනි වතාවට මිෂන් ඔලිම්පික් කියලා වැඩසටහනක්. අපේ රටේ ඊළඟ ඔලිම්පික් සිහිනය වෙනුවෙන් ඒ විතරක් නෙමෙයි අපිට ඒෂියන් ආසියානු තරඟාවලි වෙනුවෙන් කොමන්වෙල්ත් තරඟාවලි වෙනුවෙන් ලෝක සූරතා තරඟාවලි වෙනුවෙන් අපි ක්‍රීඩකයන් සූදානම් කරන වැඩසටහනක් අපි ආරම්භ කරා. ලංකාවේ පළවෙනි වතාවට ක්‍රීඩකයෙකුට රුපියල් 210,000 දෙනවා කියවම මේ ක්‍රීඩකයෝ පුදුම වුණා. ඒ 210,000 අපි දෙන්නේ 150,000ක් ඒ ක්‍රීඩකයාගේ දීමනාව, ඒ වගේම රුපියල් 60,000ක් මාසික පෝෂණ දීමනාව. එතකොට අපි කාණ්ඩ හතරකට tier 1, tier 2, tier 3, tier 4 කියලා ක්‍රීඩකයෝ නම් කළා. ඒ පළවෙනි කාණ්ඩේ ක්‍රීඩකයන්ට අපි දීලා තියෙනවා 210,000ක දීමනාවක්. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, ලංකාවේ පළවෙනි වතාවට පුහුණුකරුවන්ටත් අපි ගෙවන්න අපේ ආණ්ඩුවෙන් වැඩ කටයුතු හදලා දැන් ගෙවමින් යනවා. අපි රුපියල් ලක්ෂයෙන් පටන් ගන්න ටියවන් පුහුණුකරුවෙකුට රුපියල් ලක්ෂයක් දෙනවා. අපි දන්නෝ පුහුණුකරුවා අතේ අමාරුකම් මැද තමයි මේ ක්‍රීඩකය පුහුණු කරන්නේ. සමහර පුහුණුකරුවෝ ඉන්නෝ තමන්ගේ බයිසිකලෙන් ගිහිල්ලා පෙට්‍රල් ටික ගහගෙන සමහරට ක්‍රීඩකයටත් කෑම එකක් අරගෙන ගිහිල්ලා දීලා පුහුණු කරලා එන පුහුණුකරුවෝ. ඉතින් ඒ අය හරි අමාරුවෙන් මේ වැඩේ කරන්නේ. අපි ඒ අය ගැන සලකා බලලා ලංකාවේ පළවෙනි වතාවට පුහුණුකරුවෙකුට රුපියල් ලක්ෂයක් 65,000ක්, tier 3 වල රුපියල් 50,000ක්, tier 4 වල රුපියල් 35,000ක් විදියට අපි පුහුණුකරුවන්ට අරමුදල් වෙන් කරා. ක්‍රීඩකයන්ට 210,000ක්, 160,000ක්, 135,000ක්, 110,000ක් විදියට. ඒ කියන්නේ හතරවෙනි කාණ්ඩයේ ක්‍රීඩකයෙකුටත් අපි 110,000ක් දෙනවා. අපිට සල්ලි තියෙනවා. දැන් අපිට කොහොමද සල්ලි? අපි මන්ත්‍රීතුමනි ගරු, අපි අපේ ආණ්ඩුවේ හොරු නැහැ. අපි ටෙන්ඩර් වලින් ගහන්නේ නැහැ. අපි නාස්තිකාර වියදම් කරන්නේ නැහැ. එතකොට මේක ඉතුරු කරගත්තාම අපිට පුළුවන් මේ අවශ්‍ය බරෙන් මේවට වියදම් කරන්න. අපි මේ වැඩේ කරමින් ඉන්නවා. එහෙම නොකර තමන්ගේ සුඛ විහරණය ගැනම හිතලා තමන් වෙනුවෙන්ම මන්ත්‍රීකම් ඇමතිකම් දරපු ආණ්ඩු කරපු මිනිස්සු දැන් ඇවිල්ලා අපිට මේවට වෙනම සාකච්ඡා ගොඩනගනවා. අපි වියදම් කරන්නේ නැහැ, මේ ආණ්ඩුව දැන් සල්ලි වියදම් කරන්න බයයි වගේ කතාවලින්. ඉතින් ඒක නිසා මේක මම කියන්න ගත්තේ. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, අපි දිස්ත්‍රික්ක ගණනාවක වැඩ කරලා තියෙනවා. වැඩ කරමින් යනවා. අපි අලුත් වැඩ පටන් ගත්තා. දැන් මම ගිය සතියේ මන්නාරම දිස්ත්‍රික්කේ අපි ස්විමින් පූල් එකක් අපි විවෘත කරා. ඒක අපි හදපු එකක්. මොකද එහෙම කියන්නේ අපි ආවට පස්සේ තමයි මම මන්නාරමේ ගිහිල්ලා බලලා මේකේ වැඩ කටයුතු පටන් ගත්තේ. අත්තරලා දාලා තිබුණු ව්‍යාපෘතියක්. එතකොට මේකේ ඒ වගේම ওই සාන්ත සේවිය විද්‍යාලයට මන්නාරම අපේ ඉන්ඩෝ ස්ටේඩියම් එකක් හදන්න මුල්ගල් තිබ්බා. මේ වගේ දැන් එක දිස්ත්‍රික්කයක් ගත්තොත් අපි විශ්වාස කරනවා දැන් මන්නාරම දිස්ත්‍රික්කය කරවල වලට ප්‍රසිද්ධ වගේම අපි උත්සාහ කරනවා මන්නාරම දිස්ත්‍රික්කය ක්‍රීඩාවටත් ප්‍රසිද්ධ කරන්න. අපේ අරමුණ එහෙම තියෙන, අපි ඒවා ඒ ප්‍රදේශ අත්හැරලා දාන්නේ නැහැ. ඒ ප්‍රදේශ අත්හැරපු ඒ ප්‍රදේශවලට ක්‍රීඩාවක් නොගිහිපු ආණ්ඩුවල හිටපු අය තමයි දැන් අපිට ඒ ප්‍රදේශ පෙන්වන්නේ. අන්න අරහේ දුර්වලයි මේ කියලා. ඒ ගැන අපි අවධානයෙන් ඉන්නවා. අපි කිසිම ප්‍රදේශයක් ලංකාවේ උතුරද නැගෙනහිරද බටහිරද අපි අත්තරින්නේ නැහැ. ඒ හැම තැනම ඉන්නේ මිනිස්සු. ඒ හැම තැනම ඉන්නේ අපේ රටේ මිනිස්සු. අපි ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා, මහන්සි වෙනවා. ඒක නිසා අපිට ආයේ මේක ඇඟිල්ල දික් කරලා පෙන්වන්න එපා. මෙන්න මෙහි මඩ කලපුවේ මෙහෙමයි, තිරිකුණාමලයේ මෙහෙමයි, යාපනයේ මෙහෙමයි කියලා අපි දන්නෝ ඒවා එහෙම තමයි. ඒ ඕගොල්ලගේ ආණ්ඩුවේ කරපු දේවල් ඒවා තමයි. අපි ඒක කරන්නේ නැහැ. ඒක නිසා ඊළඟට මේ ක්‍රීඩාව ගැන කතා කරනකොට ගරු මන්ත්‍රීතුමනි, ලංකාවේ ක්‍රීඩා 74ක්, ක්‍රීඩා සංගම් 74ක් ලියාපදිංචි වෙලා ඉන්නවා. මේ ක්‍රීඩා සංගම් එක්ක ගනුදෙනු කරන එක ලේසි වැඩක් නෙමෙයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. මොකද ඒගොල්ලෝ බාහිර පාර්ශ්වයන් ස්වාධීන ආයතන විදියට වැඩ කරන්නේ. විවිධ ගැටලු තියෙනවා. හැම තැනම විවිධ ගැටලු තියෙනවා. මොකද අපේ රට එහෙම අර අපි හිතන සුන්දර හොඳම තත්වයේ තිබිච්ච රටක් නෙමෙයි. වංචා දූෂණ ඒවා පාලකයාගේ ඉඳලා ජනතාවගේ පල්ලෙහාට යනකම්ම හුරු කරපු සමාජයක තමයි අපි ජීවත් වුණේ. එහෙම සමාජයක අපිට ක්‍රීඩා සංගම් වලින් විතරක් බොහෝම පාරිශුද්ධ ආයතන විදිහට බලාපොරොත්තු වෙන්න බෑ. ඒක පැරණි පාලකයන්ගේ ආදර්ශය තමයි අපේ රට පුරාම තියෙන්නේ. ඉතින් ආයතන අපිට දැන් ක්ලීන් කරන්න වෙලා තියෙනවා. ක්‍රීඩා වෙනුවෙන් ඒ ආයතන අපි දැන් නියමිත ට්‍රැක් එකට දාලා අපි වැඩ කරගෙන යනවා. ඒ ආයතන හරහා තමයි අපේ රටේ ක්‍රීඩාව සංවර්ධනය කරන්න පුළුවන් කියන එක අපි ආණ්ඩුවක් විදිහටත් අමාත්‍යාංශය විදිහටත් තීරණය කරලා තියෙනවා. මොකද ක්‍රීඩා සංගම් ශක්තිමත් කිරීම හරහා ක්‍රීඩා සංගම්වල පරිපාලනය ශක්තිමත් කිරීම හරහා තමයි අපිට මේ වැඩේ කරගන්න වෙන්නේ. ඒක නිසා උදේ මතු වුණා සමහර වාර්තා ගැන සඳහන් කරා. බොහොම හොඳයි, අපි ඒ සියලුම වාර්තා මෙතෙක් ඉදිරිපත් වෙච්ච අපි ඒවා සලකා බලමින් ඉන්නවා, අපි ඒවා අධ්‍යයනය කරමින් ඉන්නවා. අපි පොරොන්දු වෙච්ච විදිහටම මේ සියල්ල එකතු කළා, මේ සියල්ල අධ්‍යයනය කරලා ලංකාවේ ක්‍රීඩා සංගම් වලට හරියන නව ක්‍රීඩා පනතක් ගේන්න අපි කටයුතු කරමින් ඉන්නවා. අපි දැනටමත් ගරු මන්ත්‍රීතුමනි, දැනටමත් අපි ක්‍රීඩා පනතට අවශ්‍ය කරන රෙගුලාසි නව රෙගුලාසි ගණනාවක් ගෙනල්ලා තියෙනවා. ඒව හරහා අපි අර බලාපොරොත්තු වෙන නව කළමනාකරණය අපි දැන්ටමත් ක්‍රීඩා පනත ගැසට් එකෙන් ආරම්භ කරලා තියෙන්නේ. ඒක නිසා අපි මේ ක්‍රීඩා සංගම් මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේ පැවතිච්ච සංගම්වල අඩුපාඩු, දුර්වලතා, වංචා මේ සියල්ල තියෙනවා. ඒතකොට හැබැයි දැන් ඒ ආයතනවල ඒ පරිපාලකීන්ගේ තිබිච්ච වංචා දූෂණ වලට ඒ ක්‍රීඩාව සහ ඒ ක්‍රීඩකයෝ පලි නෑ. දැන් සමහර අය බලාපොරොත්තු වෙනවා මේවා ක්‍රීඩාව නවත්තලා සංගම් තහනම් කළා, ක්‍රීඩකයන්ට ක්‍රීඩා කරන්න නොදී තරඟාවලි තහනම් කළා එතෙන්ට අපිව තල්ලු කරන්න. එතකොට මේක හරි ලේසියිනේ. හරි, ඒක නිසා අපි එතෙන්ට තල්ලු වෙන්නේ නැහැ. අපි මේ හැම සංගමයක්ම හැම ක්‍රීඩාවක්ම ඒවයි පරිපාලනය අපි නිවැරදි කරන්නේ ක්‍රීඩාව පවත්වගෙන යන ගම, ක්‍රීඩාව කරන ගම, තරඟාවලි තියෙන ගමන් තමයි අපේ ප්‍රතිපත්තිය විදිහට අපි මේක කරගෙන යන්නේ. ඉතින් ඒක නිසා අපිට මේ ගැසට්, ඒ වගේම මේ පනත්, මේ පරිපාලන අවුල් අපි දන්නවා, අපි හදාරලා තියෙනවා, අපි ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරගෙන යනවා. ඒක නිසා කවුරුවත් කලබල වෙන්න ඕනේ නැහැ.
මෙන්න මේ අද දින වැඩ කටයුතු අවසන් වන තෙක් කාලය ලබා ගැනීමට සභාව එකඟද?
ආයි
කතා කරන්න ගරුවන්තු, තව විනාඩි දෙකක වගේ කාලයක් ඔබතුමාට.
ඒක නිසා අපි ඒකත් කරගෙන යනවා. ඒ වගේම මෙතන මතු කරා, අපිට මතු වෙනවා මෙන්න මේ ගොඩක් වෙලාවට ක්‍රීඩකයන් තෝරා ගැනීමේ ගැටලු. බොහෝ අය හිතන්නේ අමාත්‍යාංශය එහෙම නැත්නම් ඇමතිතුමා ක්‍රීඩකයෝ තෝරනවා කියලා. මේ ක්‍රීඩකයෝ තෝරන ක්‍රියාවලියේදීත් ඒ සම්පූර්ණ වගකීම තියෙන්නේ අදාළ ක්‍රීඩා සංගම්වල තේරීම් කමිටු තුයනවා. ඒ තේරීම් කමිටු හරහා තමයි අදාළ තරඟාවලිවලට ට්‍රයල් ගහලා ඒ ක්‍රීඩකයන් තෝරලා නම් ලිස්ට් හදලා අපිට එවන්නේ. අපි ක්‍රීඩකයෝ තෝරන්න යන්නේ. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, ඒ ක්‍රීඩකයන් රට යවන ඒවා, ඒ ක්‍රීඩකයන්ට වීසා ගන්න දේවල්, ඒ ක්‍රීඩකයන්ට ගුවන් ටිකට්පත් ගන්න ඒවා, ඒ සියල්ල කරන්නේ සහ ඒවායේ වගකීම තියෙන්නේ අදාළ ක්‍රීඩා සංගම් වලට. අපි ගුවන් ටිකට්පත් දෙනවා නම් අපි වීසා ගන්නවා නම් අපි ඒවට මුදල් දෙනවා, අපි ඒවා ගන්නවා. හැබැයි ඒ ක්‍රියාවලිය සම්පූර්ණේ වගකීම තියෙන්නේ එයාලගේ අතේ, තෝරා ගැනීම, ලියකියවිලි බාර දීම වගේ දේවල්. නමුත් මේ සමහර වෙලාවට මේවා ඉස්මතු වෙනවා ගැටලු විදියට, මේ අපේ අමාත්‍යාංශයේ ගැටලු විදියට. ඒකත් මං මේ වෙලාවේ සඳහන් කරනවා කාරණයක් විදියට. ඒ වගේම මෙන්න මේ ආබාධිත අයට ක්‍රීඩා කරන්න අපි අවස්ථාව හදලා දීලා තියෙනවා තරඟාවලි වලට යන්න. ඒ වගේම මේ ළඟදිත් අපි ඉන්දියාවේ දෘශ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමක් එක්ක කතා කරලා අපි ලෝක සූරතා තරඟාවලියක් පවත්වන්න පවා අපි කටයුතු කරමින් ඉන්නවා. ඒක නිසා අපි මෙන්න මේ ආබාධිත ක්‍රීඩකයන් ගැන පවා අපි අවබෝධයකින් අදහසකින් ඒ අයට විශේෂ ප්‍රතිපූරණ දෙමින් මුදල් යොදමින් අපි මේ ක්‍රීඩාව නගා සිටුවන්න උත්සාහ ගන්නවා. මේ වෙනකොටත් පැරාලිම්පික් කණ්ඩායමක් අපි යවලා තියෙනවා පිටරට. මං හිතන්නේ මේ අවුරුද්දේ තමයි වැඩිම පැරාලිම්පික් ක්‍රීඩකයන් විදේශ සංචාරවලට සම්බන්ධ කරපු අවුරුද්ද බවට පත් වෙන්නේ. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, අපේ ක්‍රීඩාවේ ප්‍රතිපත්තිය විදිහට අපි සලකන්නේ හැම ක්‍රීඩකයෙකුටම ක්‍රීඩා කරන්න සාධාරණ අවස්ථාවකුත් ඒ ක්‍රීඩකයන් සහ ක්‍රීඩාවට අවශ්‍ය කරන උපකරණ සහ ඒගොල්ලගේ යටිතල පහසුකම් ලබා දීමත් අපේ අමාත්‍යාංශයේ අරමුණක් විදිහට අපි කටයුතු කරනවා. ඒක නිසා අපි කිසිම ක්‍රීඩකයෙකුට අපි ඩිස්ක්‍රිමිනේෂන් කරන්නේ නැහැ. අපි ඒගොල්ලොන්ට විෂමතාවයක් පත්වෙන විදිහට අපි වැඩ කරන්නේ නැහැ. හැම ක්‍රීඩාවකම හැම ක්‍රීඩකමෙක් අපිට අදාළයි, අවශ්‍යයි. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. ඒක නිසා අපි මේ අවුරුද්දේ විශාල ප්‍රාග්ධන වියදමක් ආයෝජනය කරලා තියෙනවා මේ ක්‍රීඩාවේ යටිතල පහසුකම් ගොඩනැගීමට. ඒක නිසා අවසාන වශයෙන් කියන්නේ අපි මේ තිබිච්ච ක්‍රීඩා සංගම් සංවිධාන එක්ක අපි පොරබදමින් මේක ඉස්සරහට ගෙනියන්න වැඩ කටයුතු කරමින් තියෙනවා. විශාල නඩු ප්‍රමාණයක් අපි මැදිහත් වෙලා බේරලා තියෙනවා. ක්‍රීඩා සංගම් අපිත් එක්ක නඩු කියන්න බොහොම සැදී පැහැදී ඉන්නවා. අපි ඒකට කිසිම බයත් නැහැ. අපි ඒ වෙනුවෙන් එකඟයි. මං හිතන්නේ අදත් අපි නඩු තුනක් ඊයේ ගිය සතියේ අදයි දිනලා තිබ්බා ක්‍රීඩා සංගම් සම්බන්ධයෙන් තිබිච්ච. ඒක නිසා අපි ඒ අදාළ ක්‍රීඩා සංගම්වලට ඒ බරෙන් ඒ නීත්‍යානුකූල පියවර ගනිමින් දැනටමත් අමාත්‍යාංශය යටතේ ක්‍රීඩා සංගම් 11ක් අපි අමාත්‍යාංශය යටතට අරගෙන ඒ අදාළ පරීක්ෂණ කරමින් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අපි කටයුතු කරනවා. ඒක නිසා මේ ඇන්ටි ඩෝපින් පනතත් ඒ වගේ එකක්. මේක අද පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් පස්සේ මේකට තියෙන ගැටලුවක් निराකරණය වෙනවා. බොහොම ස්තුතියි මට කාලය ලබා දුන්නා.
ස්තුතියි ගරු එමුතුමනි. අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුතිය සංශෝධන පනත් කැටුම්පත දෙවෙනිවර කියවීම සභාව එකඟද?
අය
ඒ අනුව ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති සංශෝධන පනත් කැටුම්පත දෙවෙනිවර කියවා සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. කාරක සභාව. පළවන වගන්තියේ සභාව එකඟද?
අය
දෙවන වගන්තියේ සභාව එකඟද?
අය
තුන්වන වගන්තියේ සභාව එකඟද?
අය
හතරවන වගන්තියේ සභාව එකඟද? පස්වන වගන්තියේ සභාව එකඟද?
අය
හයවන වගන්තියේ සභාව එකඟද?
අය
හත්වන වගන්තියේ සභාව එකඟද?
අය
අටවන වගන්තියේ සභාව එකඟද?
අය
නවවන වගන්තියේ සභාව එකඟද?
අය
දහවන වගන්තියේ සභාව එකඟද? එකොළොස්වන වගන්තියේ සභාව එකඟද? දොළොස්වන වගන්තියේ සභාව එකඟද? දහතුන්වන වගන්තියේ සභාව එකඟද? දහතරවන වගන්තියේ සභාව එකඟද? පහළොස්වන වගන්තියේ සභාව එකඟද? දාසේවන වගන්තියේ සභාව එකඟද? දහත්වන වගන්තියේ සභාව එකඟද? දහඅටවන වගන්තියේ සභාව එකඟද? දහනවවන වගන්තියේ සභාව එකඟද? විසිවන වගන්තියේ සභාව එකඟද? විසිඑක්වන වගන්තියේ සභාව එකඟද? විසිදෙවන වගන්තියේ සභාව එකඟද? විසිතුන්වන වගන්තියේ සභාව එකඟද? විසිහතරවන වගන්තියේ සභාව එකඟද? විසිපස්වන වගන්තියේ සභාව එකඟද? විසිහයවන වගන්තියේ සභාව එකඟද? විසිහත්වන වගන්තියේ සභාව එකඟද? විසිඅටවන වගන්තියේ සභාව එකඟද? ප්‍රඥාප්ති වගන්තියේ සභාව එකඟද? නාමය සභාව එකඟද? පාර්ලිමේන්තුවේ අලි රැස්වේ. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වැනිවර කියවීම ගරු අමාත්‍යතුමා.
පනත් කෙටුම්පත දැන් තුන්වැනිවර කිය යුතුයයි යෝජනා කරමි. කෙටුම්පතෙහි සෝදුපත්වල භාෂා දෝෂ, මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ හා අංක දෝෂ නිවැරදි කර ගැනීම සහ ආනුසංසික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාව එකඟද?
ආයි.
ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති සංශෝධන පනත් කෙටුම්පත තුන්වැනිවර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 2 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 137 ප්‍රකාරව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා ඉදිරිපත් කිරීම. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් ගරු මන්ත්‍රීතුමා.
ගරු මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, අද දින න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩකටයුතු විෂයාංක 2 පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 137 ප්‍රකාරව ස්ථාවර නියෝග පිළිබඳ කාර්ක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. ප්‍රොමිසුති.
යෝජනා විස්තර කිරීම ගරු ජනක සේනාරත්න ගරු මන්ත්‍රීතුමා.
මුලස්නාරෝඩ ගරු මන්ත්‍රීතුමනි, ගරු අරවින්ද සෙනරත් මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව මම ස්ථිර කරනවා.
ඊට අනුකූලව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 137 ප්‍රකාරව ස්ථාවර නියෝග සංශෝධනය කිරීම පිළිබඳ යෝජනාව ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. සභාව කල තැබීම ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා.
ගරු සභාපතිතුමනි, පාර්ලිමේන්තුව 2025 ඔක්තෝබර් 8 වන බදාදා පූර්ව භාග 9:30 දක්වා කල් තැබිය යුතු යන්න යෝජනා කරනවා.